මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමක ශීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්න.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝනුහාසෝ පිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. අන්ධකාරේන ඕනද්ධා පදීචං නගවිස්සති. සදහවත් පින්නතුනි, කිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මයට අනුව අඳුරත් ආලෝකයක් අපට සිහිගන්වන්නේ අවිද්‍යාවත් ප්‍රඥාවත් කියන ධර්ම දෙකයි. බුදුපියාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයා අනන්ත කාලයක් මේ සංසාරී දුක්ගොඩක මහ දුක්ගොඩක හිමක් කොනක් නොපෙනෙන දුක්ගොඩක ඇලී පැටලී වෙලී සිටින්නේ ඔවුන්ගේ නුවණැස අවිද්‍යා අන්ධකාරයෙන් අන්ධ වෙලා තියෙන නිසායි කියලා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර නිවන අවබෝධය, නිර්වාණ අවබෝධය, නිවන් දැකීම, ධම්මැස පහළවීමක් හැටියට, ආලෝකයක් උදාවීමක් හැටියට දක්වලා තියෙන්නේ. එතකොට මේ ලෝක සත්‍යයට මේ තමන්ගේ නුවණැස අන්ධ වෙච්ච බව වැටහෙන්නේ නැත්තේ බරපතල ප්‍රමාදයකට වැටලා සිටින නිසායි. ලෝකයාට තේරෙන්නේ මේ සමන් සිටින අවිද්‍යා අන්ධකාරය මේ අඳුරේ අතපත ගාමින් දීර්ඝ කාලයක් සංසාරයේ ගත කරන්නේ. මේ ප්‍රමාදයට වැටීම නොයෙකුත් හේතුන් නිසා, මත්වීම් රාශියකට යටවීම නිසා ලෝක සත්‍යයට තමන් සිටින භයානක තත්ත්වය අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ, මහා කාරුණික බුදු පියාණන් වහන්සේට සමහර අවස්ථාවල සිදු වුණා යම් යම් උපාය මාර්ග වලින් ඒ අසන අයට සංවේගය ඇති කරන්න. දැන් අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ නිදාන කතාවේ එබඳු සිද්ධියක් සඳහන් වෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ සවැත් නුවර ගෘහපතියන් 500ක් තමන්ගේ භාර්යාවරුන් ධර්මයට ලැබිව අප්‍රමාදව ජීවත් වෙනවා දකින්ට කැමැතිව විසාකා මහ උපාසිකාවට බාර දුන්නා ගෝල පිටසක් වගේ. මේ 500ක් උපාසිකාවනුත් විසාකා මහ උපාසිකාව සමගමයි විහාරයට යන්නේ, උයනට යන්නේ. ඒ විදිහට බොහොම සීකරුව පවතිනවා. නමුත් එක්තරා අවස්ථාවක් ආවා සවැත් නුවර සුරාපාන උත්සවයක් මත්පැන් බීමේ සැනකෙළියක් 7 දිනක් එහෙම පවත්වන ඔය නගරවල වල ඔහොම සිරිත් තිබෙනවා සමාජ උත්සව වගේ. එහෙම සුරාපාන උත්සවයක් පැවැත්වෙනකොට අර භාර්යාවරුන්ට සිද්ධ වුණා තමන්ගේ ස්වාමි පුරුෂයින්ට මත්පැන් පිළියෙල කරලා දෙන්න. ඒ විදිහට 7 දවස් ගෙවුනට පස්සේ මත්පැනුත් බොහොම ඉතිරි වෙලා තියෙනවා. මේ උපාසිකාවන්ට හිතුණා අපිත් මේක ටිකක් රහ බලන්නවත් ඕන කියලා. නමුත් තමන්ගේ ස්වාමි පුරුෂයින්ට දැනින්න එක කරන්න බයයි. ඒක නිසා එක්තරා උපාය මාර්ගයක් හැටියට විහිල්ලා විසාකාවගෙන් අවසර ඉල්ලුවා අපි මේ අපිට කැමති මේ උයනට යන්න කියලා. උයනට යමු කියලා ඒ අපට අදහසක් ඇති වුණා කියලා කිව්වහම විසාකාවත් කැඳවාගෙන ගියා. මේ උයනට ගියාට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? අර උපාසිකාවන් රහසිගතවම අර මත්පැන් ගෙන්නෝ ගත්ත ඇතෙන්ට විශාල පිරිසක් නිසා මොන නමුත් ක්‍රමයකින් ඊළඟට ඒවා රහසේම පානීය කරලා මත් වුණා. මත් වෙලා ඒ නරක විදියට හැසිරෙන ඒ නොයිකුත් විදියට මත්තුණු කෙනෙකුන් හැසිරෙන ආකාරයට හැසිරෙනවා දැකලා විසාකාවට ලොකු සංවේගයක් ඇති වුණා. දැන් තීර්ථකෙයින්ටත් මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවිකාවක් වන අග්‍රස් ප්‍රධාන ශ්‍රාවිකාවක් වන ගිහි උපාසිකාවක් වන විසාකාවත් මත්පැන් බිව්වා කියලා නරක ප්‍රචාරයක් යනවයි. මේ විදිහේ මේ සිද්ධියක් නිසා අපට ලොකු කැල්ලක් ඇති වුණා කියලා විසාකාව අර උපාසිකාවන්ට අවවාද කළා. ඒ වගේම ඒ උපාසිකාවන්ට කිව්වා දැන් නුඹලාට නුඹලාගේ ස්වාමි පුරුෂයන්ගෙන් දඬුවමුත් විඳින්න සිද්ධ වෙනවා කියලා. මොකද්ද දැන් කරන්න කියලා? මේ උපාසිකාවන් කිව්වා අපි ගෙදර ගිහිල්ලා හොර ලෙඩ ගන්නවා කියලා. ලෙඩ වෙලා ඉන්නවා කියලා පෙන්눔 කරනවා කියලා. හොඳයි එහෙනම් කරලා බලන්නේ කියලා විසාකාවත් එයා යව්වා. ඒ වගේම ගෙදරට ගිහිල්ලා අර විදියට ලෙඩ විදියට වෙනම කාමරයකට ගිහිල්ලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණාම ස්වාමි පුරුෂයන් තේරුම් ගත්තා මේ හේතුව. තේරුම් අරගෙන ඒ අයට නොයෙකුත් විදියට සලාපෙලා දඬුවම් කළා. එතකොට ඊට පස්සේ තවත් කාලයක් ගියාට පස්සේ අර විදිහම නැවතත් සුරාපාන උත්සවයක් ආවා. ඒ අවස්ථාවෙත් මේ සුරාව කියන එක, මත්වීම කියන එක, මේකේ රස වැටුණා ගැන දිගටම මේ කෝස්සේ යන්නේකම තමයි මේක භයානකකම. ඒ විදිහටම අර තමන්ගේ ස්වාමි පුරුෂයන් මත්පැන් දීලා ඉවරුණාට පස්සේ දෙවෙනි වරටත් අර උපාසිකාවන්ට හිතවිල්ලක් ඇති වුණා අපි කොතෙන්ට හරි ගිහිල්ලා සංග වෙලා රහසෙම මේ මත්පැන් ඉතිරි වෙච්ච මත්පැන් ටික පාවිච්චි කරන්න ඕන කියලා. සමහර විට සකසුරු වම්කම නිසා වෙන්නේ නැති, අහක දාන්න අකමැති නිසා වෙන්නේ නැති, කොයි හේතුවකින් හරි නැවතත් විසාකාවට ඇවිල්ලා උයනට යන්න යෝජනාව ඉදිරිපත් කළා. විසාකාව කිව්වා ඔය දැන් එක සැරයක් ගිහිල්ලා අපට මේ විදිහේ නරක ප්‍රචාරයක් ආවා කියලා ඒ අදහස ප්‍රතික්ෂේප කරාම ඊළඟට වෙන මුහුණුවරකින් මේ අය කියනවා අපි මේ බුදු පියාණන් වහන්සේට පූජාවල් පවත්වන්න යන්න ඕන කියලා. ඒ අදහසක් ආවා කියලා. ආ බොහොම හොඳයි කියලා විසාකාව මේ පිරිස කැඳවාගෙන ගියා. මේ අයත් හිතා ගන්නවත් බැරි තරම් පුදුම විදියට මේ අයත් ඒ අර මල් සුවඳ ඒ දුම් ආදී අරගෙන යන අතරෙම මත්පැණුත් අරගෙන ගියා භාජනවලට. ගෙනහිල්ලා විහාරයට ඇතුල් වෙන්න කලින් මත්පැන් පානීය කරලා බුදු පියාණන් වහන්සේ ළඟටත් ආවේ මත්පැන් පීලා වෙරි වෙලයි. එතකොට විසාකහවත් මේ බව දන්නේ නැතුව මේ බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා මේ අයට බණ කියන්න කියලා. බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළ වැඩි වෙලා ගියේ නැහැ. මේ අයට හිතුණා අර මත්පැණි මේ ඒ භයානක තම ආදීනමය කොයිතරම්ද කියතොත් මේ අයට මේ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ නටන්න ගී කියන්න හිතුණා. ඒ හිතවිල්ලත් එක්කම මෙතන කියනවා දැන් සාමාන්‍යයෙන් ඔය අසහියෙන් ඉන්න වෙලාවට මේ ලෝකයේ විශ්වයේ තිබෙනව නොයෙකුත් බලවේග අපට ආරූඪ වෙලා ශාසනයට විරුද්ධ ඒ වගේ ධර්මයට විරුද්ධ සසරට අදින බලවේග ඉදිරිපත් වෙලා අපේ නිවන් ගමන වළක්වන ස්වභාවයක් තිබෙනවා. ඒ විදිහටම එතන සඳහන් වෙන්නේ මාරකායික දේවතාවක් ඒ පිරිසට ආවේශ වෙලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අත්පොළ සන්දීලා හිනා වෙන්න නටන්න ගයන්න සැලැස්සුවා. මේ මොකද කියලා බුදු පියාණන් වහන්සේ ආවර්ජනා කළ බලනකොට තේරුණා මේ தත්ත්වය. ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ ඇතුළ සංවේගය ඇති කරන්න තමන්ගේ ඇසිවීමෙන් විශාල අන්ධකාරයක් ඒ අවස්ථාවේ පැතිරෙව්වා කියලා සඳහන් වෙනවා. ඒ තද අන්ධකාරය නිසා අර උපාසිකාවන්ගේ වෙරි මත හිඳිලා ගියා බය. මරණ බය නිසා මරණ බය මතුවීමෙන් වෙරි මත හිඳිලා ගියා. ඊළඟට මේ අයට ඊළඟට බුදු පියාණන් වහන්සේ අවවාද වශයෙන් ප්‍රකාශ කරනවා. මා ළඟට එනකොට මේ විදිහට ප්‍රමාදයට වැටිලා ඉන්න එක සුදුසු නෑ. නුඹලාට මේ නොයෙකුත් මේ මාර බලවේග ආවේශ වෙන්නේ ඒක නිසායි කියලා නුඹලා විසින් දැන් උනන්දුවෙන් ඉතාමත්ම සංවේගය ඇති කරගෙන මේ Taman දැවෙන ගින්නෙන් මිදෙන්න උත්සාහයක් කළ යුතුයි කියලා ඒ අවස්ථාවේ අපි අර මාතෘකා කර ඒ ගාථ ධර්මයේ වදාලා කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං නගවෙස්සත නිතරම ගිනිගෙන දැවෙන කල්හි කවරනම් සිනහවක්ද කවරනම් සතුටක්ද අන්ධකාරේන ඕනද්ධා පදීපං නගවෙස්සත මහා ග්‍රහාන්ධකාරයකින් අඳුරකින් වෙලී සිටින අවස්ථාවේ සිටිනා වූ නුඹලා පහනක් නොසොයන්නහුද කියන එකයි ඒ කෙටි ගාථාවේ අදහස. ඒ බුදු පියාණන් වහන්සේ කළ ඒ සංවේගය ඇති කරලා එහෙම දේශනා කළ ඒ අනුශාසනාව අහලා අර පිරිස සෝවන් වුණා කියලා සඳහන් වෙනවා. ඒ ඇති කරගත්තු සංවේගය පිහිට කරගෙන කොයි හැටි වෙතත් ඊළාට විසාකා මහ උපාසිකාව බුදු පියාණන් වහන්සේට විශේෂයෙන් ප්‍රකාශ කළා ස්වාමීනි මේ මත්පැණ කියන එක කොයිතරම් භයානක පාපක අකුසල් මතු කරන දෙයක්ද මේ වගේ මේ පිරිසක් භාග්‍යතුන් වහන්සේ වැනි කෙනෙක් ඉදිරියේ මේ විදියට හැසිරෙන්න පටන් ගත්තේ මේ මත්පැන් නිසා නේද? ඒකට බුදු පියාණන් වහන්සේ තේමයි විසාඛාව මේ මත්පැන් නිසා අතීතයේත් බොහෝ දෙනාට නොයෙකුත් කරදර ඇති වුණා කියලා ජාතක කතාවකුත් ඒ අවස්ථාවේ වදාලා. එතකොට අපිට මේක ආශ්‍රයෙන් අපිට ඉස්හා ගන්න තියෙන්නේ මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළ අභියෝගය ගැන අපි දැන් හිතන්න තියෙන්නේ. මේ ලෝකයේ සත්වයා මෙහා පැත්තෙන්ම අපට ඇහෙන සංගීත වලින් පෙනෙනවා ලෝකයේ සත්වයා නිතරම උත්සාහ කරන්නේ විනෝද සාගරයක කිමිද කිමිද සිටින්නයි. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන ගාථාව මහා බලගත් අභියෝගයක් අපට කරන්නේ. අපි කැමැති hina වෙමින්, ගී කියමින්, විනෝද වෙමින්, නටමින් කාලය ගත කරන්න. නමුත් බුදු පියාණන් වහන්සේ අසනවා නිතරම ගිනිගෙන දැවෙන කල්ලි කවරනම් සිනහවක්ද කවරනම් සතුටක්ද අඳුරේ මහා අන්ධකාරයේ ඝන අන්ධකාරයක වෙලී සිටින නුඹලා පහනක් නොසොයන්නහුද කියලා. දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ තරම් මේ අපට මේ අභිෂෝගයක් කළේ මක් නිසාද කියලා අපි හිතන්න හිතලා බලන්න වටිනවා. දැන් ගින්න කියන එක ලෝකයේ මේ කාලයේ හැටියට නම් ගින්න කියන වචනයට පවා කෙනෙක් තුර ඇත්ත වශයෙන්ම භය උපදවන තරමට හැමතැනම ගිනි ගැනීම තිබෙනවා. ඒ අපට පෙනෙන ගිනි ගැනීම් පමණක් නොවේ, නොපෙනෙන ගිනි ගැනීම් රාශියකින් මේ සත්වයා දැවෙන බව බුදු පියාණන් වහන්සේට හොඳට පෙනී ගිය නිසා තමයි උන්වහන්සේ ලෝකයේ 11 ගින්න බොහෝ විට ගිනි තුනක් හැටියට දක්වන රාග දෝෂ මෝහ කියන ගිනි තුනෙන් දැවෙනවා කියලා. තවත් සමහර අවස්ථාවල දක්වන රාග දෝෂ මෝහ ඊළඟට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා 11 ගින්නක් හැටියට දක්වනවා. ඒ කියන්නේ අර රාග දෝෂ මෝහ කියන එක මේ සංසාරගත සත්වයන්ගේ චිත්තසංතානයේ නිරන්තරයෙන්ම දැවි දැවි ඒ සත්වයිනුත් ඒ සත්වයින්ට සම්බන්ධ අනිකුත් දේවලු අනිකුත් අයත් දවමින් පවතින ක්ලේශ ධර්ම තුනක් රාගය, ද්වේෂය, මෝහය කියන එක. ඒකම යන ඒවා තමයි ජාති කරගෙන උපත. මේ උපත මේකත් ගින්නක්. උත්පත්තියත් ගින්නක්. මේකේ මේ දුක් ගින්නක් මේ කියන්නේ ඊළාට උපත නිසා තමයි අනිකුත් සියලුම දුක් ගලාගෙන ඉන්නේ. උපතත් එක්කම ඊළාට ජරා මරණ. උත්පත්තියත් එක්ක ජරා මරණ කියන හේ මහලු වීම ඊළඟට මරණය ජරා මරණ ඊළාට ශෝක පරිදේව ඒ අනුවම ශෝක කිරීම හැඳීම් වැළපීම් දුක් දොම්නස් ඊළඟට දැඩි ආයාස ගැනීම වෙහෙස ඒ හැම එකකින්ම මේ සත්වයා නිතරම දැවි දැවි හිටිනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට මේ 11 ගින්නකින් දැවෙන නිසා අපි කල්පනා කරන්න ඕන මේ මුළු මහත් සංසාර පැවැත්මම මහා භයානක දුකක් දැන් කෙනෙකුට හිතා බොහෝ දෙනා මේ දුක කියන එක කල්පනා කරන්නේ මේ පැවැත්ම එකක් දුක ඒ ඇතුලේ තියෙන එකක් හැටියට. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ දුකෙහිම ලෝකය පිහිටියා ලෝකයේ දුක පිළිල තිබෙනවා. හරියට අර එකකට එකක් හරියට වැහෙන පියම්පත් දෙකක් වගේ දුකත් ලෝකයක් සමානව බව. මින් වෙන් කළගන්න දෙයක් නැත ප්‍රමණයට. දැන් බොහෝ දෙනා දුක්ඛ සත්‍ය තේරුම් කරනකොට මේ කාලයේ සමහර විට ධර්මයේ තේරුම් කරන අවස්ථාවලදී පවා බොහෝ දෙනා ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, දුක් දොන්නස් කියලා ඔහොම කීපයක් විතරක් කියලා නවත්වනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒවා එහෙම කියලා කෙලවරක් කරන්න බැරි නිසා තමයි අවසානයේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා. සැකෙමින් කියතොත් මුළු මහත් පංචස්කන්ධයම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක් ආදී වශයෙන් එහෙම වෙන්වෙන් කරලා දක්වලා අවසානයේ ප්‍රකාශ කරනවා මේ අපි මම යමාගේ කියලා කියන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධයම සැකෙමින් කියතොත් මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. කොටින්ම කියතොත් මේ අපේ ශරීරය මේක දුක් ගොඩක් අනිකර දුක් ගොඩක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒක නිසා තමයි අර පීඩාගම මෛත්‍රිය ස්වාමීන් වහන්සේලෝ වැඩ සංගරාවේ ප්‍රකාශ කළ තිබෙන්නේ දරරස ගිනි ඇවුලුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන නම නොයේදී එම ලෙස කොට වදහල මුනිදී දුක මිස කයකැයි යන නම නොයේදී. දැන් ඒක හොඳ උපමාවක් එතන දක්වලා තියෙන්නේ. දරරස ගිනි ඇවුලුණු කල නිබඳේ නිරන්තරයෙන්ම දර ගොඩක් ගිනි අරගෙන තියෙනකොට ඒකට ගිනි මිස දරයයි යන නම නොයේදී. ඒකට ගින්න කියලා කියන මිසක් දර ගොඩක් කියලා තවත් ව්‍යවහාර කරන්නේ නැහැ. මුළු දර ගොඩම ගිනි අරගත්තට පස්සේ මේක දර ගොඩක් කියලා කවුරුවත් ව්‍යවහාර කරන්නේ නැහැ. ඒකයි ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ. එමලෙස එක්කොට වදහල මුනිදේ දුක මිස කයකැයි යන නම නොයේදී. ඒ විදිහටම බුදු පියාණන් වහන්සේ දුකයි කයයි එකතු කරලා දක්වලා තිබෙනවා. මේක ඒක නිසා මේකට කය කියලා කියනවට වැඩිය හොඳයි දුක කියලා කියන එක. නමුත් ලෝකයා හිම ව්‍යවහාර කරන්න කැමතිත් නැහැ කරන්නෙත් නැහැ. නමුත් බුද්ධ වචනය අනුව සත්‍ය තත්ත්වය අනුව මේ මුළු මහත් කයම කයක් ලැබීමම ඒකයි උපදීම දුකක් කියලා කියන්නේ. ලෝකයා ලෝක සත්‍යය උපදීම දුකක් කියන එක සාමාන්‍යයෙන් තෝරන්නේ අපි වුණත් සාමාන්‍යයෙන් පහසුවට තෝරන්නේ ඒ උපදීම නිසා මහුටත් දරුවටත් වෙන දුක පමණයි. නමුත් ඊට වඩා ගැඹුරින් කල්පනා කළොත් උපදීම කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරින් සකස් වුණු ශරීර කූඩුවක් ලබා ගැනීම. මේක ලබාගත් මොහොතේ ඉඳලම මේක තුල අර අතීතයේ මේ ලෝක සත්‍යය ඒ අවිද්‍යාව නිසා අර කියාපු අවිද්‍යා ගණාන්තකාරය නිසා ඇති කරන සංස්කාර කියලා කියන්නේ එහෙම නැත්නම් කර්ම. පව්පින් ආදී ඒ කර්ම රැස් කරනවා මොකද භවතෘෂ්ණාවක් නිසා. මේ පැවැත්මේ සිටින්න කවුරුත් කැමතියි. මමයේ මාගේ කියන ඒ වැරදි අවබෝධය නිසා, අවිද්‍යාව නිසා මේ මම පවත්වා ගැනීමට මාගේ දේවල් වැඩි කර ගැනීමට ලෝකයා තුළ විශාල සංසිඳිය නොහැකි, එහෙම නැත්නම් නිමවිය නොහැකි බුදුම විදිය තෘෂ්ණාවක් තිබෙනවා. බරපතල තණ්හාවක්. ඒ තණ්හාව සංසිඳවා ගැනීමටයි අපි මේ මුළු ජීවිත කාලයක්ම ගෙවන්නේ. ඒ වෙනුවෙන් කරන කුසල් අකුසල් කර්ම තුළින් අපට භවයක් මතු කරලා දෙනවා. භවයක් කියලා කියන්නේ නැවත උපතක් නැවත පොතනක හරි පැවැත්මක් ලබා දෙනවා. මේ පැවැත්මේ මුල් අවස්ථාව තමයි ජාතිය කියලා කියන්නේ උපත. ඒකෝර උපතයි කියලා කියන්නේ අර ශරීර කූඩුවක් ඇති වෙනවා. අර කියාපු ධාතු වලින් සකස් වුණු ඊළාට මේක ඇති වුණු වෙලාවෙ ඉඳලම මේකේ තිබෙන තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙලා කුසගින්නක් කියලා දෙයක් දෙනවා. මේකට ඉතින් ආහාර දෙන්න ඕන. පොඩි දරුවා උපන්න වෙලාවෙම අඬාගෙනයි උපදින්නේ. ඉතින් කිරි ඉල්ලනවා. ඒ විදිහට ඒ ආහාර පිළිබඳ තෘෂ්ණාව මේ ශරීර කූඩුවේ තියෙන තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙලා කුසගින්නක් කියලා එකක් ඇති වෙනවා. මේක තමයි මේ කාටත් දරා ගන්න බැරි ගින්න. මේක කාටත් පොදු දෙයක්. මේ කුසගින්නෙන් මෙද වෙනවා. ඉතින් ඒ විදිහට මේ දැවෙන ගොඩක් තමයි මේ දැවෙන දර ගොඩක් වගේ මේ ශරීර කූඩුව. මේක නැවත නැවත දර දාන්න ඕන. ඒ ආහාර පිළිබඳව ඊළඟට තමයි ඊළඟට පිපාස අවශ්‍යෙන් තිබෙනවා. ඒකත් ගින්න සාගිනි කියලා කියන්නේ පිපාසා සා පිපාසා දුග්ගිනි. ඒ දෙක කාටත් පොදු. ඊළඟට ඒකට අමතරව තමයි ඒවා සංතර්පණය කර ගැනීම සකස් කර ගැනීම සඳහා ගන්න වෙහෙස. ඊළඟට ඒ ශරීර කූඩුවේ අර කියාපු අර පඨවි ආපෝ තේජෝ වාය කියන ධාතුන් ඒවා පිළිබඳව ඇති වෙන නොයෙකුත් තත්ත්වයන් නිසා අර කෙලෙස් නිසාම ඒ වගේම තවදුරටත් ඔය වාපිත්සෙම් කියලා කියන වාපිත්සෙම් කියන ඒ තුන් දොස් කෝප වෙනවා කියලා කියනවා. වෙනානා ප්‍රකාර හේතුන් නිසා බාහිර අභ්‍යන්තර උපද්‍රව නිසා රෝග පීඩා ගලාගෙන එනවා ව්‍යාධිය. ඊළඟට ඒ රෝග පීඩා නැතත් මේ ශරීර කුඩුව උපන් වෙලාවේ ඉඳලම දිරීමටපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් දිරීමටපත් වෙනවා. මේක අපි තරුණ වයස මහලු වයස කියලා එක්තරා මේක වෙනසක් කරලා කොටසක් අපි තරුණේ කියලා හොඳ හැටියට සලකනවා. නමුත් ඇත්ත වශයෙන් උපන්දා ඉඳලම දිරීමක් පටන් ගන්නවා. මේ දිරීම ඉක්මන් කරන්නේ ව්‍යාධියෙන් රෝග පීඩා වලින්. මේකත් මේ 13 4 මේම කියන්නත් නම් අර වාත වාපිත්සෙන් කියන ඒ වායේ කෝප වීමෙන් තවත් නොයෙකුත් බාහිර අභ්‍යන්තර උපද්‍රව වලින් කර්මානුරූප වෙලඹෙන. එතකොට මේ විදිහේ දුක් ගොඩක් මැදෙයි මේ ජීවිතයක් ගෙවෙන්නේ. නමුත් සත්‍යය කල්පනා කරනවා අපට මේ නිරෝගීව අපි දැන් සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා වශයෙන් ප්‍රකාශ කරනවා ආයුර ආරෝග්‍ය සම්පත්තිය කියලා. අපි මේ ප්‍රාර්ථනාව ආශිර්වාදය හොඳයි. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අර ඒ පුද්ගලයාට අදාළ කර්මානුරූපව එහෙම නැත්නම් ලෝක ස්වභාව වශයෙන් නිරෝගීව එක දවසක්වත් ජීවනවා කියලා කෙනෙකුට කියන්න බෑ. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා මේ වගේ ශරීර කූඩුවක් තියාගෙන යම් කෙනෙක් කියනවනම් යම් කෙනෙක් ආඩම්බරෙන් කියනවනම් මට මම නිරෝගී කියලා කියන ඊට වැඩිය මෝඩකමක් නැtei කියලා. එක මොහොතක්වත් මේ ශරීරයේ නියම විදියට නිරෝගී බවක් නැත. ලෙඩ ගොඩක් මෙතන තිබෙන්නේ රෝග කූඩුවක් කියලා කියනවා. රෝග නිඩ්ඩං කබංගුරං බිඳී යන රෝග කූඩුවක්. මේ ලෙඩ ගොඩ මේක මතු වෙන අවස්ථාවට අපි මේ ලෙඩක් හැදුනා කියලා කියන්නේ. අන්න ඒ විදිහේ මේ ශරීර කූඩුවත් එක්කම එන රෝග පීඩා ගොඩක් කියනවා. ඊළඟට අපි ජරාවෙන් වහලු වයසෙන් මිදෙන්නත් උත්සාහ කරනවා. නානාවිධ වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය පරිශන මගින් කොයිතරම් උත්සාහ ගත්තත් මේ ජරා මරණ දෙක වළක්වන්න බෑ. කොයි අවස්ථාවක හෝ ඒ වාට යටවෙන්න ඕන. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. නොහිස උපක්කමවත් හිේන ජාතා නමීරේ. උපන් කෙනෙක් නොමැරෙන කිසිම උපක්‍රමයක් ලෝකේ නැත කියලා. ජරම් පිපත්වා මරණං එවං ධම්මායි පාණිනෝ. අවසානයේ මහලු වයසට පත් වෙලා හරි මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අපේ තුල සාමාන්‍යයෙන් තිබෙනවා අජරාමර වීමේ කැමැත්තක්. සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා ජරාවෙන් මිදිලා මරණයෙන් මිදිලා එක්තරා සැපයක් ලබා ගන්න නිත්‍ය ස්වභාවයක් ලබා ගැනීම ආසාවක් තිබෙනවා ලෝකයා තුල. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා මේ උපතත් එක්කම අනේකක් තමයි මරණය කියන එක. උපතයි මරණයයි කියන්නේ ඈඳුත්තක්. ඈඳුත්තක් එකට ඈඳලා තිබෙන දෙයක්. එතකොට අපි උපත විතරක් අරගෙන මරණය එපා කියලා කියන්න බෑ. උපතත් එක්කම මරණයත් ඇදිලා එනවා. ඒක නිසා තමයි අර මේ පින්නතුණු නිතර පාවිච්චි කරන අර මරණානුසුද්ධි ගාථාවේ කියලා තිබෙන්නේ ගාථාවල උපත්ති ආසහේ වේදං මරණං ආගතං සදා. හැම කල්හිම උපතත් සමගම මරණය ආවේ වේවි කියලා. අන්න ඒ විදිහට මේ ඇඳුත්තේ මේවා වෙන් කරගන්න බැරි නිසා උපත ලැබනවත් එක්කම ඒතනත්තාට හිමි යাদি අර ජරා මරණ ඔය හැම එකක්ම හිමි. ඔන්න ඔය විදිය භයානක තත්ත්වයක් මේ ශාරීරියේ එක්කම තිබෙනවා. ඊළාට ඊට අමතරව අර කියාපු අර කෙලෙස් වලින් දැවෙනවා වගේම ඊළඟට ඒ තමන් කරන අකුසල කර්ම වල විපාක වශයෙන් പ്രേත ලෝකවල ඉපදිලා අතිශයම බරපතල සා පිපාසා දුක් ගිනි වලින් තවත් නොයෙකුත් විදිහේ ඒවායින් දැවෙමින් දීර්ඝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊටත් වඩා භයානකයි. දැන් ඒ වගේම තිරිසන් ලෝකයේ සතුන් දුක් විඳින ආකාරය අපට පේනවා. പ്രേත ලෝකවල ඊළඟට අපායේ ඊට වඩා භයානක නරක ආදී මේ මහා නරකය ආදී තැන්වල ඒවා විස්තර බුදු පියාණන් වහන්සේම ශ්‍රී මුකෙන් දේශනා කරපු ඒ තැන් තිබෙනවා. ඒ වායේ නිරාදුක් කොයිතරම් භයානකද කියලා. ලෝකුඹු නිරයේ එහෙම ඒ සත්වයින් මහා ලෝදිය සමහරුන්ගේ කටවලට වත් කරනවත් මේ ඒ පිළිබඳ බුදුම විදියේ විස්තර තිබෙනවා. ඒ කර්මානුරූප සත්වයින්ට ලෝදිය වොන්න සිද්ධ වෙනවා. සමහර විට අර මත්පැන් සුරාව ඊටාම රසට පානය කරා වගේ සමහර විට ඒ වෙනුවට ලෝදිය බොන්නත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සමහර විට ඒ ලෝකුඹු ඒ ලෝහ වාජනවල පැසෙන පැසෙමින් උඩහට පහළට යමින් ඒත් අර කර්මානුරූපවම නොමැරි දුක් විඳින අවස්ථාවල් ගැන බුදු පියාණන් වහන්සේ දක්වන ලෝක සත්‍යය ඒ නිරේ විඳින දුක කියානීම කරන්නට බැරිය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සමහරේ මහා නිරයේ හිම ගිනිගෙන දැවෙන බිත්ති සහිත ඒ ශාලාවක ඒ පොළවක් දැවෙනවා. ඒ ශාලාවක ඒ සත්‍යය එහා මෙහා දුවමින් ඒ දොරවල් හතරක් තිබෙනවා මේ දොරවලින් නික්මෙන්න උත්සාහ කරනවා. ඊළඟට දොරත් හිටි ගමන් ඇරෙනවලු. නමුත් ඇරෙන අතරේ එතෙන්ට දුවගෙන යනකොට ආයිත් දොර වැහෙනවා. කොයිතරම් දීර්ඝ කාලයක් මේ විදිහට දැවෙමින් අර තමන් කළ පාප කර්මවල විපාක විඳිනවා කියලා කියනවා. ඒ විදිහටම සමහර විට ගිනිගෙන දැවෙන පර්වතවල ඇවිත්න සිද්ධ වෙනවා. ওই විදිහේ ලෝහ ගුලි ගිලින්න සිද්ධ වෙනවා. එනොත් විදිහේ භයානක විපාක භයානක දුක් පීඩා ගින්න උපකාර කරගෙන ඒ අපායවල නිරේවල තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. අන්න ඒක නිසා තමයි මේ මහත් සංසාරයේම ගිනිගෙන දැවෙන තැනක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. එතකොට මේ සංවේග වස්තු කියලා බුදු පියාණන් වහන්සේ නිතර මෙනෙහි කරන්නේ කියලා තියෙන්නේ අර සත්‍යය තුල සාමාන්‍ය නැති වෙන ප්‍රමාදය වළක්වා ගැනීමටයි. ලෝක සත්‍යය ප්‍රමාදයට වැටලා තිබෙන්නේ. ඒකට නොයෙකුත් දේවල් හේතු වෙනවා. නිදිමත කියන එක ප්‍රමාදය අපි කවුරුත් දන්නවා. ඊට අමතරව තමන් මේ මත් වීමට කැමැත්ත මේ සුරාවට ලොල් බව නිසා ඇති වෙන ප්‍රමාදය ඊටාත්ම භයානකයි. ඒ මත් වීම නිසා මෙලොවම සමහර විට තිරිසනෙකු හැටියට ප්‍රේතයෙකු හැටියට යක්ෂයෙකු හැටියට හැසිරෙනවා. නොයෙකුත් පාප කර්ම කරමින් සුරාමේරේ මජ්ජපමාදට්ඨානා කියලා ප්‍රකාශ කරන්නේ. මේක මේ කාලේ නොයෙකුත් ආකාරයට විහිළුවට තේරුම් කරන තැනුත් තිබෙනවා. ඒවා විහිළුව සමහර විට ඇත්ත හැටියට ගන්න යුගයකුත් දැන් ඇවිල්ලා තිබෙනවා. නමුත් මේ රහමෙර පාණය නිසා මේක ප්‍රමාදට්ඨාන කියලා කියන්නේ ප්‍රමාදයට තැනක්, ප්‍රමාදයට හේතුවක් කියන එක. විශේෂයෙන්ම ප්‍රමාදයට හේතුවක් හැටියට දක්වලා තියෙන මත්පැන් බීම. තව නොයෙකුත් ප්‍රමාදයට හේතුන් ධර්මයේ දක්වලා තිබෙනවා. ආරෝග්‍යමද, ජීවිතමද, ඊළඟට භෝගමද, ওই විදිහට නොයෙකුත් විදිහේ මත්වීම් තිබෙනවා. නොයෙකුත් මේ තමන්ගේ ජීවිතය ගැන ඒ හිතලා මාන්නය නිසා මත් වෙලා ඒ ප්‍රමාදයට වැටෙනවා. ඊළඟට ආරෝග්‍යමද, ජීවිතමද, ඔය විදිහට ජීවිතය ගැන තමන් මේ මැරෙන්නේ නැහැ කියන ඒ අවබෝධයක් තිබෙනවා. යොබ්බනමද, යෞවනමද කියලා කියන්නේ තමන්ගේ තරුණ බව ගැන හිතලා තමන් මහලු වෙන්නේ නැහැ කියන එක අමතක කරලා. ඔය විදිහට මේ හැම එකක්ම අමතක කිරීම තුලිනුයි මේ අතිහිය තුලිනුයි මේ මත් වීම වෙන්නේ. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ මත් වීම වලින් ජය ගන්න නම් අපි මතු කර ගන්න ඕනේ මොකද්ද? සතියයි, සිහියයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නිතරම සිහිනුවණින් ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා, සති සම්පජඤ්ඤය කියලා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ මේ භාවනා මාර්ගයේ ප්‍රධානම කාර්යය හැටියට දක්වලා තිබෙන්නේ. ඒ ශීලාදී ගුණධර්ම රකිමින් ඒ ශීලයේ මත පිහිටලා ඊළඟට යම්කිසි කර්මස්ථානයක්, භාවනා කර්මස්ථානයක් තුළින් යම්කිසි කුසල් සිත්තක්, කුසල් අරමුණක් නිතර නිතර මෙනෙහි කිරීමෙන්, මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුභය, මරණ සතිය වැනි යම්කිසි කමඨහනක් නිතර නිතර මෙනෙහි කිරීම තුළින් සිත එකඟ කරගෙන, විසිරෙන සිත එකඟ කරගෙන, ඒ තුළින් ඒ සිත දැන්පත් කරගෙන, ඊළඟට ඒ ඇති කරගත්තු සතිය, ඒ සමාධිය පිහිට කරගෙන තමයි ලෝකේ යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් අන්න විදර්ශනා ඥාන වශයෙන්. මේ හැම එකකටම එතකොට මේවා අවදි කරගන්න උපකාර වෙන දියක් තමයි සංවේගය. සංවේග වස්තු කියලා කියන්නේ ඒකයි. මෙන්න මේ සංවේගය ඇති කර ගැනීම ගැන කල්පනා කරලා බලනකොට දැන් ලෝකයා හිතන්නේ අපි අර කලින් කිව්ව ආකාරයට කල්පනා කරන්නේ විනෝදයෙන් සිටීමයි. විනෝදයෙන් සිටීමෙන් අර මේවයින් මිදෙන්න පුළුවන් කියලා. මේ දුක ඉවත් කර ගැනීමට අපි උත්සාහ කරන්නේ මේක මේ නොයෙකුත් විනෝද මාර්ග මතු කරගන්නවා. දුක අමතක කර ගැනීමක් පමණයි එයින් කෙරෙන්නේ. හරියට බෙහෙත වැටෙන්නේ නැහැ. පැලැස්තරයක් දැමීමක් වගේ ඒ රෝගය එතන වසනවා. හරියට දැන් අපි ගෙයක් ගිනි ගන්නකොට සමහර විට කෙනෙකුට මේක ගෙයින් පලා යනවා වෙනුවට මත්පැන් බීලා ගේ තුල පුදිය ගන්න පුළුවන්. හොඳට නිින්ද ආවි. නමුත් වැඩි වෙලා යන්න කලින් දැවිලා යනවා. ඔන්න ඔය විදිහට ලෝකයා කෙටි ක්‍රමවලින් මේ දුක පිළිබඳ ඒ ප්‍රශ්නේ විසඳා ගන්න උත්සාහ කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ සාරාංශිකය කල්පලක්ෂයක් උත්සාහ කරලා මේ පෙරුම් පුරලා මේ ලෝකයට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? මෙන්න මේ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට උපකාර වන ක්‍රියාමාර්ගයයි. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර ප්‍රශ්නේ අහන්නේ. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. මේ විදිහට මේ මෙලෝ වශයෙන් උත් මේ ශරීරයේ කුසගින්න කියලා කියන ඒ ගින්නෙන්, ඊළඟට ව්‍යාධි මේ රෝග පීඩා ගින්නෙන්, තවත් නොයෙකුත් විදිහේ ඒ රාග දෝෂ මෝහ ආදී ඒ චිත්තසංතානිය ඇති වෙන ගිනි වලින් මේ විදිහේ ගිනි රාශියකින් දැවෙමින් සිටිනවා නුඹලා. ඊළඟට අර සංවේග වස්තු වශයෙන් දක්වන කාරණාවලින් අපිට පේන්නේ ඒවා මතක් කරගන්න ඕන අපි. මේ අවස්ථාවේ දැවුනේ නැතත් මේ තමන්ගේ දීර්ඝ සංසාරයේ කරන ලද කර්මවල විපාක වශයෙන් යටත් විරසෙන් සෝවාන් මාර්ගඥානයෙන් මේ සතර අපායන් මිදෙන තාක් හැම කෙනෙකුම අපායේ ගින්නේ දැවෙන්න සූදානම්ව සිටින්න ඕන. එතකොට ගින්නට පැන්න වෙලාවට පමණක් නෙවෙයි ගින්න ඉදිරියේ තියෙනවා අපට පණින්න වෙන, එහෙම නැත්නම් වැටෙන කියන ඒ අවබෝධය තමයි ලෝක සත්‍යය තුළ ඇති කරන්න බුදු පියාණන් මහත්සේ උත්සාහ කරන්නේ. සතර අපායන් මිදෙන තාක් මේ අපායේ ගිනි තමන්ට අයිති. තමන්ට ඒක කොයි වෙලාවෙද වෙනවද කියලා නැහැ. කොයි වෙලාවෙ මේ ජීවිතය නැති වුණාට පස්සේ අතීතයේ බරපතල කර්මයක් මතු වුණොත් සමහර විට අපායේ සතර අපායේ අර කියාපු බුදු පියාණන් වහන්සේ බුදු මුවින් පවා සියානිම කර නොහැකි කියලා කියන ඒ ගින්නෙන් දැවීම ආදී මහා භයානක දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල ওই දිගේ ගිනි ගොඩක් නැදයි අපි මේ සින්දු කියන්නේ, විනාට නටන්නේ, ඒ ගී ගයන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ අභියෝගය ලෝකයා මේක සර්වාශුභවාදයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියලා නොයෙකුත් විදිහේ මේ කාලේ උගතුන් එහෙම චෝදනා කරනවා. නමුත් මේක සත්‍ය තත්වයයි. වෛද්‍යවරයෙක් හැටියට ලෙඩේ කියන්නේ නැතුව ලෙඩට බෙහෙත් කරන්න බෑ. ලෙඩේ ටිකක් හරි අඟවන්න ඕනේ. නැත්නම් මේ ලෙඩා ඒකට ඕන කරන ප්‍රතිකාර ක්‍රමයට එකඟ වෙන්නේ නැහැ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මේ රෝග තත්ත්වය සංවේග වස්තු වශයෙන් මතක් කරලා දෙන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව ව්‍යාධි නොයෙකුත් විදිහේ ඊළඟට උපදීම, ජරාවටපත් වීම, ව්‍යාධිය කියලා අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඊළඟට මරණය. ඊළඟට ඒ වගේම අතීතයේ විඳින ලද සංසාර දුක ගැන හිතන්න ඕන. අනාගතයේ විඳින්න තිබෙන දුක් ගැන හිතන්න ඕන. අපාය දුක ගැන හිතන්න ඕන. ඊළඟට මේ ජීවිතය තුළ අපි මේ ආහාර සඳහා මේ කුසගින්න වෙනුවෙන් කරන්ට සිදුවෙන දේවල් පිළිබඳ දුක මේ ආදී නොයෙකුත් කාරණා ගැන නිතර මෙනෙහි කිරීම තුළින් මේ භවයට තිබෙන ආසාව ඉවත් කළ යුතුව තිබෙනවා. දැන් අපි මේ භව තෘෂ්ණා කියලා එකක් මේ හැම සත්වයා තුළම තිබෙනවා. භවයට ඇති ආසාව හැමෝම කැමති මේ පැවැත්ම දිගට ගෙන යන්න. නමුත් අපි මේ පැවැත්ම කියලා කියන එක මොකක්ද කියලා ඒ ධර්මානුකූලව පෙන්නුම් කරන්නේ ගමන් කරන රථයක රෝදය එක ඉතාම සුළු වේලාවක් පොළවේ ගැටෙනවා. නමුත් රෝදය නිතරම කරකැවීමෙන් යුක්ති වෙන්නේ. බැලුව බැලමට මේක පෙනෙන්නේ හරියට ඒ ගමන් කරන බවක්වත් නොතකනවන මේ රෝදය ඇතිලිය ඇතිලිය යනවා වගේ. ඒ විදිහ සංඥාවක් උඩයි මේ ලෝකයා නිත්‍ය සංඥාවක් ඇති කරගෙන තිබෙන්නේ. මා සිටිනවා, මමය, මාගේ කියන හැඟීම් ඇති කරගෙන තිබෙන්නේ. නමුත් නිතරම මේක පෙරලීමක් තිබෙන්නේ. පැවැත්ම කියන්නේ පෙරලීමක්. ප්‍රවර්තනය කියලා කියන්නේ ඒ වචන අර්ථයේ වශයෙන් බැලුවත් පෙරලීමක්. අපි මේ පෙරලීමකුයි අපි මේ ඉන්නවා කියලා නිත්‍ය දෙයක් හැටියට අපි සැලකන්නේ මමය, මාගේ කියලා ව්‍යවහාර කරන්නේ. මේක ඇති මේ අවිද්‍යා ස්වභාවය, මේක ඇති මුලාව ලෝකයාට තේරෙන්නේ නැහැ. කොයි තරම්ද කියතොත් වචනයකින් කියන්න බෑ. වචනයකින් කියන්න බැරි. මොකද වචන පවා සකස් වෙලා තිබෙන්නේ මේ මුලා උඩයි. මේ ලෝකයා පිළිගන්න සම්මුති වශයෙන් කියන ලෝකයා ව්‍යවහාර කරන භාෂාවේ තිබෙන්නේ නිත්‍ය සංඥාව අනුව හදාගත්තු සංකේත රාශියක්. ওই තරම් ගැඹුරු තත්ත්වයක් තිබෙන්නේ. ඒක වෙන්නේ නැති බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට පවා මන්දෝත්සාහය වුණේ. මේක කොහොමද මම ලෝකයාට කියලා දෙන්නේ? මේ ලෝකයා හදාගත්තු භාෂාවෙන්. මේ හැම දෙයක්ම මේ පැවැත්ම කියන එක මේ පෙරලීම ලෝකයා පැවැත්ම කියනකොට නිත්‍ය දෙයක් හිතේට ඇසලගන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන පෙරලීම. මේ පෙරලීම නිසා තමයි මේ හැම දුක්ම ගලා එන්නේ. යදනිච්ඡං සංදුක්ඛං යං දුක්ඛං සදනත්තා කියලා බුදු පියාණන් වහන්සේ අර ත්‍රිලක්ෂණ දේශනාව කෙටියෙන් දක්වලා තිබෙනවා. යමක් අනිත්‍ය නම් ඒ දුකක්. අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය විපරිණාම ධම්ම කියලා කියනවා. අනිත්‍ය නিত্য නොවන නිසා අනිත්‍යයි. නিত্য නොවන දෙයක් අනිත්‍යයි. ඒ අනිත්‍ය කියලා කියන්නේ ඊළඟ පෙරලීමක් එතනම දෙනවා. වෙනස් වීමක් තිබෙනවා. විපරිණාම අඤ්ඤතාභාව කියලා කියනවා. වෙනස් වීමක්, වෙනස් බවකට හැරීමක් තිබෙනවා. ඒ හැරීම තුල තිබෙන්නේ කම්පනයක්. පෙරලීමක්. අන්න ඒ පෙරලීම නිසා ඒක දුකක්. ඒක ආකාරයකට නැති නිසා දැන් අපි මේ ඉරියව් පිළිබඳව දැන් ලෝකයා ඉරියව් මාරු කරන්නේ මක් නිසාද? ඒක විදියකට ඉඳගන්න බැරි මක් නිසාද? ඒක විදියකට ටික වෙලාවක් ඉඳගන්නකොට ඉතාලම සවපහසු ආසනයක පවා වේදනාවක් දැනන කොතනක හෝ රිදීමක් දැනන වාත වේදනාවක් හරි වෙන විදියක වේදනාවක් හරි වේදනාවක් දැනන. එතකොට අපි මේ වේදනාව නිසා ඒ දුක වහගන්න ඉරියව් මාරු කරනවා. ඔන්න ඔය විදිය දෙකෙන් අපි මේ දුක වහගන්න උත්සාහ කරනවා. අර මත්පැන් බීලා දුක අමතක කරන්න වගේ. ඔය දිහේ ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා. ඒකට මේකට ප්‍රශ්නයට මුහුණ දෙන්න කැමති නෑ ලෝකයා. ප්‍රශ්නයට මුහුණ දෙන්න කැමති නෑ. ඒක නිසාම තමයි මේ ප්‍රශ්නේ දිගින් දිගට යන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේට අර දක්ෂ වෛද්‍යවරයෙකුට වගේ, ගුරුවරයෙකුට වගේ, මව් කෙනෙකුට වගේ මේ ප්‍රශ්නේ හඳුන්වලා දෙන්න සිද්ධ වුණා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ මතක් කර දෙන්න අර සංවේග වස්තු නිතර මෙනෙහි කරන්න කිව්වා. ඒ වගේම දැන් මෙතන සමහර අවස්ථාවල දැන් අර කතන්තරයේ දක්වන ආකාරයට මහා අන්ධකාරයක් මවලා ලොකු භීතියක් සංත්‍රාසයක් සත්වයා තුළ ඇති කළා. මේන්න මේ වි සංසාසයක් භයක් පැමිණි අවස්ථාවක තමයි කෙනෙකුට ඇහැරෙන්නේ. බොහෝ දිනාට දැන් ධර්ම කාරණා ධර්ම කථාන්තර ආශ්‍රේ මේ පින්නතුන් දන්නවා. පටාචාරාවට රහත් වෙන උපකාර වුණේ මක් නිසාද? පටාචාරාවගේ පටාචාරා කථාන්තරي අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ හැම දිනෙකම දන්නවා. ඒ පටාචාරාවගේ වර්තමානිය නැති වුණා අසහාය පුරුෂය නැති වීම. ඊළඟට අනාගතය නැති වුණා දරුවන් දෙදෙනා නැති වීම. ඊළඟට අතීතියක් නැති වුණා ගෙදර ප්‍රයාගෙන යනකොට මව්පියනුත් දැවිලා යන්ගියා. ඉතින් ඔයින් තේරුම් ගත්තා තවත් මේක පතන්න දෙයක් නැහැ. වර්තමානියත් එහෙමයි, අනාගතියත් එහෙමයි, අතීතියත් එහෙමයි. ওই විදිහට තමයි ඉතින් අර ඒ සමන්ත පැමිණි දුක තුලින් මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ தත්ත්වය පැමිණෙනකන් සිටිය යුතු නැහැ. මුණ ඇති පුද්ගලයා, සිහිනුවන යොදන පුද්ගලයා, අර සංවේග වස්තු උපකාර කරගන්න පුද්ගලයා, ඒ බය Tamanට එන්න කලින් ඒ தත්ත්වය අවබෝධ කරගෙන ඊට සූදානම් වෙනවා. අමා මහ නිවන් කිසුව කියලා කියන්නේ මෙන්න මේ සියලු සංසාර දුකෙන් මිදුණු අත් මිදුණු අර භව තෘෂ්ණාවෙන් මිදුණු தත්ත්වයයි. මේ භව තෘෂ්ණාව තිබෙන තාක් ලෝකයා භවයක් පතන නිසාම මාර්යා ඉඳා කියලා දෙනවා. ඉඳා කියලා දෙන්නේ මොකක්ද? මෙන්න මේ කියාපු අර ශරීර කූඩුවයි, අර තනිකර දුකක් කියලා කියන ශරීර කූඩුවයි. ඇයි ඉල්ලුවන්නේ? ඔන්න දෙනවා කියලා දෙනවා මාර්යා. දෙන්නේ අර ඈඳුත්ත වගේ, මේක දෙන්නේ ගන්නයි, ඇදලා ගන්නයි. මාර්යා එහෙම අදිනවා මේ ශරීර කූඩුව. ඒ අදින පාරට ඒ කම්පණය නිසා රෝග පීඩා අර කියාපු ඔය හැම එකක්ම එනවා. මාර්යා හැමතිස්සෙම බලන්නේ උප්පත්ති ආසහයේ වේදන් මරණං ආගතං සදාතිව හැටියට මේ ශරීරෙ දුන්නේ මේක ආපහු ගන්නයි, ඇදලා ගන්නයි. මේක පොඩි පහේ අර මේක හරියට අර කඹ ඇදිල්ලක් වගේ දෙයක්. මේක දුන්නේ ඇදලා ගන්නයි. ඒකම අර ඒ පුද්ගලයා පත් වෙන දුක විහිස සන්ත්‍රාසයේ සන්තාපේ ඒක දැකලා මාර්යා සතුටු වෙනවා. මාර්යාගේ ස්වභාවය එහෙමයි. ඒක නිසා එතකොට මෙන්න මේ ඇදිල්ලට මේකට මේ ඉතාමත්ම පහසුම විසඳුම මොකක්ද? අතහරින එක. බුදු පියාණන් වහන්සේ දෙන විසඳුම ඒකයි. මාර්යා අදිනකොට ඒක අතහරින්න ඕන. නැත්නම් ඒකත් එක්ක ඇදිලා ගිහිල්ලා Taman දුකටපත් වෙනවා. මෙන්න මේ අතහැරීමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර භව තෘෂ්ණාව නැති කිරීමට. භවය පැවැත්මකට හැම දෙයක්ම ආශා කිරීමේ ස්වභාවයක් ලෝකයා තුළ තිබෙනවා. බුදු පියාණන් වහන්සේ දෙන විසඳුම සාමාන්‍ය ලෝකයා දෙන විසඳුම නම් ඒ ආසාවන් සංසිඳවා ගැනීම සඳහා ඒවට දමන්න ඕන දේවල්. ආහාර පාන හරි වස්තු නිලතල ආදී හැම දෙයක්ම ඒව දාමල දාන ඒක තින්වත් කවදාවත් මේක පුරවන්න බෑ. මහා සාගරය වගේ මේ තණ්හාව පිපාසය කවදාවත් සංසිඳවන්න බෑ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන මේ ශික්ෂණ මාර්ගය මොකක්ද? මේ තෘෂ්ණාව මේක නැති කිරීමටම, මේ තණ්හා පිපාසය සංසිඳ වීමටම එක්තරා ක්‍රමයක් දක්වනවා. ඒකට දක්වන ක්‍රමය මේ අවිද්‍යාව නැති කිරීම, අවිද්‍යාව තුනී කිරීමෙන්. අවිද්‍යාව කියලා කියන්නේ මම මේ මාර්ගය කියන හැඟීම තුනී කරන්න බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ නුඹලා සිටින තත්ත්වය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බව නිතර මෙනෙහි කරන්න. මෙතන මම මේ මාර්ගය කියලා ගත හැකි තත්ත්වයක් නැහැ කියන එක ඒ නුවණින්ම අවබෝධ කරන්න සලස්සනවා බුදු පියාණන් වහන්සේ. මේ රූපය නිත්‍යද? වේදනාව නිත්‍යද? එකක්වත් නිත්‍යද? ඒක නිත්‍ය නැත්නම් යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනවා. කියන්න සිද්ධ වෙනවා ඒක දුකක් කියලා. ඒක දුක් තත්ත්වයක්. යමක් වෙනස් වෙන ස්වභාවයකට තිබෙනවා නම්, පෙරලෙන ස්වභාවයකට තිබෙනවා නම්, නිතර ප්‍රතිසංස්කරණය කරන්න සකස් කරන්න සිද්ධ වෙන දෙයක් නම් මේක මහ දුකක්. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම ගොඩක්. දැන් සංස්කාර කියන වචනේ නිතර එදෙනවා. මේ එහෙම් පිටීම සකස් කිරීම ගොඩක් මෙතන තිබෙන්නේ. මුළු මහත් ප්‍රයත්න කියන එක සකස් කිරීම ගොඩක්. මේ සකස් කිරීම සඳහා යම්කිසි විහෙසක් අවශ්‍යයි. මේකම දුකක්. එතකොට මේ සංඛාර පරමා දුකා කියලා කියන්නේ සංස්කාර ගොඩම එකම දුක් ගොඩක් කියලා කියන්නේ මේ සකස් කිරීම වෙනුවෙන්ම ලෝකයා විශාල දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒක පේන්නේ නැහැ. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. මෙන්න මේ සංස්කාර ගොඩ. එතකොට මේවා සංසිඳ වීමෙන් බුදු පියාණන් වහන්සේ නියම සැපත පෙන්වන්නේ. සබ්බ සංඛාර සමත කියලා කියන්නේ මේ සංස්කාරයන් මේ ඇති කරන්න උත්සාහ කරන්නේ, ඒ ඇති කරන්න පොළඹවන්නේ තෘෂ්ණාවයි, තණ්හා බලවේගයයි. මම මේ මාගේ කියන ඒ අවිද්‍යාවෙන් ගත්ත අදහස් දෙක අනුව ඒ මමාට අයිති දේ ඒ ප්‍රමාණය වැඩි කරගන්න බරපතල තෘෂ්ණාවක් ලෝකයා තුල තිබෙනවා. ඒ වෙනුවෙන් මේ සියලුම දුක් විඳින්න සිද්ධ වෙන්නේ. නමුත් ඒ තෘෂ්ණාව කවදාවත් සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ තණ්හාවෙන් නිදීමට අර කියාපු ආකාරයට නුවණැස අර ආලෝකය පහන මතු කරගත යුතුව තිබෙනවා. ඒ විදර්ශනා ඥාන වශයෙන් ඒ ප්‍රඥා ආලෝකය කියලා දක්වලා තිබෙනවා. ප්‍රඥා ප්‍රදීපය කියලා, ඥාන ප්‍රදීපය කියලා දක්වනවා. ඒ නුවණැස මතු කරගත්තු අවස්ථාවේ තමයි ලෝකේ යථා තත්ත්වයේ තීරෙන්නේ. බඳු අවස්ථාවල අර කියාපු අර තෘෂ්ණාව ඉබේටම මේක නිර්ර්ථක දෙයක් බව, පදනමක් නැති, පදනම් විරහිත තත්ත්වයක් බව අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළින් තමයි අර භව තෘෂ්ණාව නැති වෙන්නේ. ඒකට අවිද්‍යාවයි මෙතන මූලික වන්නේ. නොදැනීම, මම නොදැනීමෙන් ගත්ත මතයක් තමයි මම මේ මාගේ කියන එක. ඒක නිසා ඇතිවෙච්ච මේ මහා තණ්හා පිපාසය සංසිඳ වීමට අවිද්‍යාව අඳුර ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ ඉවත් කිරීමට තමයි අර සති සම්පඤ්ඤය කියලා කියන සිහිනුවන මතු කරගන්න සිද්ධ වෙන්නේ. අර මත් වීම වලින් මිදිලා. ඒකට මේක අර ලෝකයේ තිබෙන අර කියාපු විනෝද මාර්ග තුලින් කරන්න බෑ. ඒක නිසා තමයි දැන් සාමාන්‍ය බුදු පියාණන් වහන්සේගේ සමහර දේශනා මේ කාලේ අපි ප්‍රසිද්ධව ප්‍රකාශ කළොත් අපට සමහර විට බරපතල චෝදනා පවා එරෙහි වෙන්න පුළුවන් යම් යම් පැති වලින්. ඒක කෙටි පාඨයක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒක සිංහලෙන්ම කිව්වොත් මහණෙනි, මේ ආර්ය ව්‍යවහාරයට අනුව ගීතය කියන එක ඇඳීමක් කියලා. ගීතය කියන සංගීතය කියලා හැම පැත්තෙම ඇහෙන සංගීතය ඇඳීමක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේක බරපතල අභියෝගයක්. මේ මුළු මහත් ලෝකයේම එහෙම් පිටින්ම සින්දුවෙන් ඇලී වෙලී පවතින තත්ත්වයක් මේ ලෝකයේ තිබෙන්නේ. නමුත් මේ සින්දුවට ගීතයට බුදු පියාණන් වහන්සේ දෙන තැන කවුරුවත් දැනගත්තොත් මේක සමහරට බුදු පියාණන් වහන්සේ කෙරෙහි පවා නොසතුටක් ඇති කරගන්න හේතු වෙනවා යටත් පිළිසෙයින්. මේ සංගීතය කෙනෙක් ඇඳීමක් කියලා කියනවා. නමුත් මේක අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ලෝකයේ ඉතාමත්ම මිහිරි සංගීතය පවා දැන් මේ වගේ මේ යන්ත්‍රයක් තුලට දමලා මේක අර පොඩි යතුරු ඇණයක් එහෙම කිරීම තුලින් ඒ ඉතාමත්ම මිහිරි සංගීතය හැඳීමක් බවට පත් කරගන්න පුළුවන්. හැඳීමක් බව තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහේ මේ සමහර විට මේ සංගීතය ඇත්ත වශයෙන්ම සමහර සංගීත ඇඳීම්. ඒක නිසා තමයි අර අතීතයේ අර මේ මෑත යුගයේ එක්තරා ඒ බටහිර කවියෙක් ප්‍රකාශ කළා තිබෙනවා ලෝකයේ තිබෙන මිහිරිම සංගීතයේ මිහිරිම ගීතය තමයි මේ ශෝක ගීත කියලා. ඒක හැමදෙනාම දන්නවා. මොකද මේ ශෝක ගීත මිහිරි ගීත වන්නේ මේ සංසාරගත සත්වයා තුළ මේ චිත්ත සංතානයේ තැන්පත් වෙලා තියෙනවා. භය සන්ත්‍රාසය ශෝකය මේ වයින් මේ තැන්පත් වෙච්ච මහා දුක් ගොඩක් තිබෙනවා. අන්නේ දුක් ගොඩ මතක් වෙනවා ලෝකයාට. ඒක තුලින් මේකිනුත් ආසවාදයක් ලෝකයා ලබනවා. ඒකයි මේ ශෝක ගීත මේ ලෝකයේ ඉතාමත්ම රසවත් ගීත හැටියට තිබෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ කර ප්‍රකාශය අපිට ඒ වගේම දැන් වෙන ඔය ඇසෙන සමහර විට කොබෙයියෙක් කෝකිලෙක් කවුලෙක් එහෙම ඉතාම මිහිරි ගීතයක් ගායනා කරනවා කියලා අපි කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ තමන්ගේ ප්‍රිය විප්‍රයෝගය තමන්ගේ දරුවන් එහෙම නැත්නම් අඹුවන් නැතිවීම නිසා අඬන ඇඳීම වෙන්න පුළුවන්. අපි මේක ගීතයක් කියලා කියනවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේගේ වචනය අපිට ඒට අනුව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තවත් බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශයක් තිබෙනවා මේ විනෝද මාර්ග ගැන කියනකොට උම්මත්තක මිදම් භික්කවේ නච්ඡං කියලා. මේ නාට්‍ය කියන එක උමතුවක්. මේක දැන් ලෝකයාට මේ ප්‍රකාශ කළොත් එහෙම සමහර විට මේකට බොහොම විරුද්ධව කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේ නාට්‍යයට උමතුවක් කියලා කියන්නේ. උමතු වෙච්ච කෙනෙක් නටන ආකාරයකට අපි දැන් සම්ප්‍රදායක් හැටියට මේක සලකනවා කියලා සමාජයේ සම්මතියක් වුණොත් ඒක ලොකුම නාට්‍යයක්. උමතු වෙච්ච කෙනෙක් නටනවා දැකලා අපි ඒක තුලින් සම්ප්‍රදායක් බිහි කරගත්තොත් සම්මුතියක් ඇති කරගත්තොත් මේක තමයි උසස්ම නාට්‍ය කියලා එදා ඉඳලා ඒක නාට්‍යයක්. එහෙම නැත්නම් අපි හිතමු තවත් විදියකින් හොඳට ඇඳ පැනඳගත්තු නාටිකාංගනාවක්. එහෙන් පිටින්ම තදටම රත් වෙච්ච වේදිකාවක් උඩ නංවනවා. ඒ තැනැත්තිය අර දැවෙන නිසා එහාට මෙහාට පනිනවා. උඩ පනිනවා එක කකුලෙන් හිට පැරුව අනිත් කකුලෙන් විදිහට කකුල් මාරු කර කර නටනවා දකින්න පුළුවන්. නමුත් සමහර විට විදේශිකයෙක් මේක කැමරාගත කරන්න පුළුවන් මේ රටේ නාට්‍ය සම්ප්‍රදාය කියලා. අන්න ඒ විදිහේ මේ උමතුෙන් නැටීමක් වගේ ඇත්ත වශයෙන්ම මේ නාට්‍ය කියන එක. නමුත් අපි ඒක තුල සම්ප්‍රදායක් කියලා එකක් ඇති කරගෙන ආස්වාදයක් ලබන්න අපි ක්‍රමයක් යොදා ගන්නවා. උන ඔය තත්ත්වය නිසා වෙන්නේ නැති බුදු පියාණන් වහන්සේ මේ ආර්ය ව්‍යවහාරයට අනුව නැටීම කියන එක උමතුවක් කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ විදිහටම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ඔය කොක්හඬලා බොහොම හිනා වෙන එක එකක් ලාමක දෙයක් කියලා. ළමයින්ට කොමාරකම් කියලා කියන්නේ ළමයින්ට ඉලුරු දෙයක් කියලා. දැන් කුඩා දරුවෙක් ඉතාමත්ම බොහොම තදින්ම අඬ අඬ ඉන්න අතරේ නෑනි කෙනෙක් මොකක් හරි සුළු දෙයක් පෙන්නලා ඒ දරුවා හිනහස්සවන්න පටන් ගන්නවා. එතකොට අර ඇඬුව බවවත් මතක නැතුව අර දරුව දිගට හිනා වෙන පටන් ගන්නවා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකේ. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කවරනම් සිනහවක්ද කවරනම් විනෝදයක්ද සතුටක්ද කියලා අර ප්‍රශ්නේ නැඟුවේ. ඔය ටික අපි ටිකක් හරි මතක් කරගන්න ඕනේ ඉඳ හිටලවත්. හැමදාම බැරි නම් ඉඳ හිටලවත් මේ බඳු අවස්ථාවක වත් මේ බුද්ධ වචනේ සත්‍යතාව. මේ සත්‍යතාව අපි තේරුම් ගන්න තාක් අපිට අර කියාපු අර සංවේග වස්තු අනුව සිත යොදවන තාක් අපිට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ. අවිද්‍යාව දුරු කරගන්න බෑ. තෘෂ්ණා පිපාසය සංසිඳවා ගන්න කවදාවත් මේකෙන් මිදෙන්න බෑ. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ වචනය මේක සමහර විට අමිහිරි වෙන්න පුළුවන්. සමාජයට අමිහිරි වෙන්න පුළුවන්. වර්තමානයට අමිහිරි වෙන්න පුළුවන්. කාලීන වශයෙන් සැලකනකොට මේක කාලීන දේවල් හැටියට බලනකොට මේකනම් මේක බුද්ධ කාලීන වුණාට මේ කාලීන නොවේ කියලා. නමුත් පින්නතුනි බුද්ධ කාලයේත් මේ කාලයේත් දැල් වෙන්නේ එකම ගිනි ගොඩක්. රාග දෝෂ මෝහ කියන ගිනි ඒ කාලේ දැල්ුණෙත් මේ කාලේ දැල් වෙන්නේත් ඒවමයි. මේ වෙනස තියෙන්නේ ඒවට දාන දර විතරයි වෙනස්. කොයි දර දැම්මත් මේක දැල් වෙනවා නම් මේකට ගින්න කියනවා මිසක් ඒ දරානුව ගින්න ගැන ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක ගිනි ගොඩක්. අන්න ඒ විදිහ නිසා ඒ බුද්ධ කාලීන එක දැන් මේක තමයි සනාතන ධර්මය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා මේ ධර්මය සතංච ධම්මෝ න ජරං උපේති කියලා. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය කවදාවත් ජරාවටපත් වෙන්නේ නැති, යල්පැනපු තත්වයකටපත් වෙන්නේ නැති කියලා. ලෝකයා හිතනවා මේක යල්පැනපු කියලා. නමුත් මේ ලෝකෙ ඉන්න කාගේ ජීවිතේට එදත් අදත් කවදත් මේ ජීවිතේට අදාළ දෙයක් මේ සත්‍යතාව. අන්න ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ වදාළ ඒ කාරණා අනුව අපි ඉඳ හිටලවත් මෙන්න මේ தත්ත්වය මේ යථා தත්ත්වය යථා භූත ඥාන දර්ශන කියලා කියනවා. මේ ලෝකයේ ඇතිතතු තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක අමිහිරි වෙන්න පුළුවන්. ඒකට අපි කරන්න දෙයක් නැහැ. ඒක අමිහිරි වුණත් ඒක සත්‍යතාව. දැන් සමහර දේවල් තිබෙනවා අමිහිරි එක පාරටම දැන් නෙල්ලි ගෙඩියක් අපි කටේ දාලා හපමු කටේ දාලා හපුව හැටියේ මහා කසට රසයක් තිත්ත රසයක් දැනෙන. ඒ පමණකින් අපි ඒක ඉවත් දානවද? නෙල්ලි ගෙඩිය බොහොම වටිනා ඖෂධයක් අමෘතයක් වගේ. එතකොට නමුත් මේක හපුව හැටියේ මේක කසට රසක් කියන්නේ. නමුත් මේක ටිකක් උරන්න පටන් ගත්තාම තමයි මේ නෙල්ලි ගෙඩිය නියම රසේ මතු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශාසනයේ තිබෙනවා. ඒ විදිහේ ඒ දැන් විදර්ශනා ඥාන දක්වන තැන ආදීනව නිබ්බිදා කියලා. මේ ආදීනව කියලා කියනවා. ආදීනව ඥානය කියලා කියන්නේ විදර්ශනා ඥාන අතරේ මේ ලෝකයේ ජීවිතයේ මේ පැවැත්මේ මේ පංචස්කන්ධයේ ඇති ආදීනව මේවායේ තියෙන දුක් ස්වභාවය විනිවිද වෙන ස්වභාවය මේවා ගැන අවබෝධයක් එන්න ඕන. ලෝකයේ තිබෙන ලෞකික ඥාන හැම එකකම කෙලවර තිබෙන්නේ ආදීනව ඥානයයි. දැන් මේ පින්නතුන් දන්නවා ওই විද්‍යාත්මක නිෂ්පාදන කියන දේවල් මේවා දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන ගිහිල්ලා යම් කිසි අවස්ථාවක් ඉහළම අවස්ථාවේ කියලා කියන්නේ මොකක්ද? ඒ නිෂ්පාදනයේ ඇති අඩුපාඩුකම් පේන අවස්ථාව. අන්න ඒ වගේ ආදීනව ඥානය තමයි ලෞකික ඥානවල ඉහළම කෙලවර. ඊළඟට ඒක ඒ විදිහ ආදීනව තේරුම් ගත්ත නම් ඊළඟට තියෙන්නේ මොකක්ද? නිබ්බිදා. නිබ්බිදා කියලා කියන්නේ කලකිරීම, සසර කලකිරීම. දැන් සසර කලකිරීම කියන වචනේට බයයි ලෝකයා. සසර කලකිරීම කියන එකක් දෙයක්නට ඇති වුණොත් ඒ තැනැත්තා දිහා බලන්නේ අමුතු බැල්මකින්. එක්ක මේ තැනැත්තා උමතු කෙනෙක් කිස්සෙක්. ඒ විදිහේ තත්ත්වයක් ඇති කෙනෙක් හැටියට හිතන්නේ අස්වාභාවික මනසක් හැටියට. නමුත් මේ පිස්සංකතුයෙන් බේරෙන්න කෙනෙක් හරි උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා යනවට පිස්සංකතුය අය කැමති නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ සබ්බේ පුදුජනා උම්මත්තකා කියලා. සුදුහුදුන් පුද්ගලයන් ආර්ය තත්ත්වයෙන් නොලැබූ හැම දිනක්ම උමතුෙන් සිටිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඔන්න විදිහේ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නේ. එතකොට අර නිබ්බිදාව කියන එක සසර කලකිරීම කියන එක අන්න අර නෙල්ලි ගෙඩිය වගේ. ඒ සසර කලකිරීම තුලින් ඒ තැනැත්තා මතු කරගන්නේ මොකද්ද? ඒ සසර කලකිරීමෙන් ඇතිවන ඒ විරාගය කියලා කියන නොයල්ම පිහිට කරගෙන විමුක්තිය කියලා කියන සංසාර විමුක්තිය. ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න ශක්තිය ලැබෙන්නේ නිර්වේද ඥානය තුලිනුයි. හරියට අර නිර්මහත් සංසාරය සංසාරයත් නිවනත් වෙන් කරන යකඩ දොර වගේ මේක හරියට. දැන් සමහර විට ඔය මේ පින්නතුන් දන්නවා සමහර විට නොයෙකුත් ඔය තේ කර්මාන්ත ශාලාවල් වල එහෙම මහා ගිනි මැල දැල්වෙන ඒ ස්ථාන තිබෙනවා. නමුත් මේවා යකඩ දොරක් කියනවා. යකඩ දොරකින් වගේ වෙන් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ නිපිදා කියලා ඒ ඥානය ආවට පස්සේ ඔන්න සංසාරයෙන් මිදෙන්න අවස්ථාව මතුවෙනවා. මොකද මේ සංසාරයට ආයිබෝන් කියලා තමයි මේකෙන් එහා පැත්තට යන්න වෙන්නේ. මේකත් බදාගෙන බෑ. අර ඇඳුත්ත කියන කිව්වා වගේ මෙතන තිබෙන්නේ සංසාරය බදාගෙන කවදාවත් නිර්වාණයට යන්න බෑ. ඒක නිසා මේක යම්කිසි අවස්ථාවක් වෙනවා. විශේෂයෙන්ම අර ඥානයන් විදර්ශනා ඥාන මුහුකුරා යන අවස්ථාවේ. ඒක ස්වාභාවික දෙයක්. ඒක අස්වාභාවික දෙයක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ ධර්මතාව වශයෙන් දක්වන්නේ. මේ ලෝකයේ අනිත්‍යතාව කියලා කියන එක අනිත්‍යතා ධර්මය පළමුවෙන්ම ගැඹුරින් කල්කල බලනකොට වැටහෙන්නේ ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් කියන ඒ අවබෝධය එනවා. ඒකට තමයි උද්‍යබ්බේ ඥානය කියලා කියන්නේ. මේ ඇතිවීමක් නැතිවීමක් කියන මේ දෙක තුල අර හරියට අර යම්කිසි අඹ ඇටයකින් එහෙම නැත්නම් යම්කිසි ඇටයකින් මතුවෙන පැලෑටියේ ඉස්සෙල්ලම පෙති දෙක වගේ ඉස්සෙල්ලම පත්‍ර දෙක වගේ මේ ඇතිවීමත් නැතිවීමත් පේන්න පටන් ගැනීම වටිනා තත්ත්වයක්. එතන ඉඳලා ඒ තත්ත්වයේ විදර්ශනා ඥාන දියුණු වෙනකොට ඔන්න ඊළඟට අනිකුත් ඒ විදර්ශනා ඥාන ආදියත් මතුවෙනවා. මේ නැතිවීම ඉතාම ශීඝ්‍රයෙන් නැති වෙන ආකාරයක් වැටහෙන්න පටන් ගන්නවා භංග කියලා. මේ හැම එකක්ම බිනි බිනි යනවා. භංග ඥානය කියලා කියන්නේ මේවා බිනි බිනි යනවා පේනවා ශීඝ්‍රයෙන්. ඒ බිනි බිනි යන එක නිසා ඊළඟට බයක් ඇති වෙනවා. මේ බිනි බිනි යන එකක් නේද මම මේ අල්ලගෙන ඉන්නේ බදාගෙන ඉන්නේ කියලා. ඊළඟට ඒ භය සංත්‍රාසයක් ඇති වෙලා ඊළඟට ඒක ඇති ආදීනව පක්ෂය මේක මොකටද මේ මං එහෙම බින්දෙන එකක් නම් මේක අල්ලගෙන හිටියොත් මාත් මෙතන එකම පෙරලිලා බින්දිලා විනාශ වෙලා යනවා කියලා ඒ අවබෝධය එනවා. ඒක නිසා ඊනාට මේ මිදෙන්න ඕන කියන අවබෝධය එනවා. මිදෙන්න ඕන කියන අවබෝධයට උපකාර වෙන්නේ බුදු පියාණන් වහන්සේ මතු කළ දුන්න අර අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණයයි. මේ ලෝකේ හැම පැත්තම බලනකොට ඒ විදර්ශනා යෝගියාට පේන්නේ ලකුණු තුනයි. වෙන නොයෙකුත් මාර්ග සලකුණු ආදී නොයෙකුත් ලකුණු තිබෙනවා. තව වෙනද දැන්වීම ආදී හැම එකක්ම තිබෙනවා. නමුත් විදර්ශනා යෝගියාට මේ හැම එකක්ම තුලින් පේන්න ඕනේ මේ ගහකොළ ආදීනොත් තම තමන්ගේ ශාරීරියේ ඒ පැවැත්ම තුලින් පේන්න ඕනේ ওই ලකුණු තුනයි. අනිත්‍ය දුක්ඛනාත්ම. එකක්වත් නිත්‍ය නෑ. එකක්වත් සැප හැටියට ඇත්ත වශයෙන් ගන්න නෑ. ඒ වගේම මම මේ මාගේ කියලා මේ ඒ විදිහට තමන්ගේ වශී පවත්වා ගන්න හැකියාවක් එකක්වත් නෑ කියන ඒ අවබෝධය ක්‍රමක්‍රමයෙන් ලැබෙනකොට අර තැනැත්තා තුල අනිකුත් ඒ විදර්ශනා ඥාන මුහුකුරා ගිහිල්ලා අර සසර කල කිරීම අර යකඩ දොර වගේ තැනට ඇවිල්ලා ඊළඟට යම් කිසි අවස්ථාවක ආලෝකය දකින්න පුළුවන් වෙනවා. ඒ සසර කල කිරීම තුලින්ම ඔන්න ඕකයි බුදු පියාණන් වහන්සේ දක්වන විමුක්ති මාර්ගය. අනික ලෝකයේ හැම ශාස්ත්‍රවරයෙක්ම බැලුවේ මේ ප්‍රශ්නය වෙන ක්‍රමවලින් විසඳන්නට, පැලැස්තර දැමීම වගේ ක්‍රමවලින් විසඳන්නට. එක්ක අජරාමර වීමට යම්කිසි අමෘත පානයක් වගේ දෙයක්. දැන් ඔය දෙවියන් එහෙම අමෘත පානයක් කරනවා කියලා කියනවා මේ නොමැරී සිටීමට. ඒක එහෙම පිටිම මිච්ඡාවක්. දෙවියන්ටවත් බ්‍රහ්මීන්ටවත් කාටවත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ අමා මහ නිවන් සියලු සංස්කාරයන් සංසිඳීමෙන් ලබන අමා මහ නිවන් කියන ඒ අමෘතය හැරෙන්න වෙන අමෘතයකින් බෑ කවදාවත් මේ සංසාරයෙන් මිදෙන්න. අන්නේ ගඳු සත්‍යයක් ලෝකයේ තිබෙන. ඒක නිසා මේ හැම පින්වතුන් දැන් කල්පනා කරගන්න ඕන අද වෙන මේ වටිනා පොයේ දවසක අර කියාපු අර මත් වීම වලින් ඉවත් වෙලා විශේෂයෙන්ම අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ආරම්භ වෙනකොට මේ සමාජයේ මේ ලෝකයේ කොයිතරම් දෙනා මත් ද්‍රව්‍ය වලින් ඒ තමන්ගේ ජීවිතයේ අවුරුද්දකින් ගෙවි ගියා කියන කමතෙක් කරන උත්සාහ කරනවද? මත් ද්‍රව්‍ය ගලාගෙන යනවා, මත්පැන් ගලාගෙන යන අවස්ථාවක් තමයි අවුරුද්දක් ඉවරේ අවුරුද්දක් ලබනවා කියලා කියන්නේ. ඒ විදිහට ඒ ඉතාමත්ම ලාමක විනෝදයකින් ලෝකයා මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ සත්‍ය අමතක කරන්න උත්සාහ කරනවා. අන්න ඒක නිසා විශේෂයෙන් මේ මත්පැන් වල ආදීනම නොයෙකුත් ලෙඩ දුක් වලට හේතු වෙන බව, ඊළඟට අකල් මරණ, තවත් නොයෙකුත් විදිහේ සිහි විකල් වීම, පිස්සු වැටීම්, ඊළඟ උත්පත්තියක් ලැබුවත් දුර්වල මානසික තත්වයකින් උපදින්න සිද්ධ වෙන මත්පැන්ට ඇබ්බැහිවීම නිසා. ඔය විදිහේ මත්ද්‍රව්‍ය භයානක ආදීනවත් මෙන්න මේ කථාන්තරය මේ නිදාන කතාව ආශයෙන් තේරුම් ගන්න ඕන. ඊළඟට අපිටම කරන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට නිතරම සිහිනුව නමතු කරගන්න උත්සාහයක් කරන්න සිද්ධ වෙනවා. මත්පැන් වලින් පමණක් නොවේ අර කියාපු යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය, භෝග මදය කියලා කියන නොයෙකුත් මත් වීම වලින් උත්සිත ආරක්ෂා කරගන්න ඕන. ඊටත් වඩා ගැඹුරින් සලකලා අර ලෝභ දෝෂ මෝහ එහෙම නැත්නම් රාග දෝෂ මෝහ කියලා කියන මේ භයානක ක්ලේශ ධර්ම වලින් හිත මෑත් කරගත්තු අවස්ථාවේ තමයි ලෝකයේ යථා තත්ත්වයේ ජීවිතයේ යථා තත්ත්වයේ පිළිබඳ ඒ හොඳ අවබෝධයක් ලබාගෙන අවසානයේ මේ මුළු මහත් සංසාර දුකෙන් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සාක්ෂාත් කරගෙන මේ භයානක සංසාරයෙන් මේ සැනසීම ලබා ගන්නට පුළුවන් වන්නේ. අන්න ඒක නිසා මෙවැනි දවසක මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් මේ පින්නතුන් ඇති කරගන්නේ මොකක්ද? මෙලෝ ආනිසංස වශයෙන් සලකලා බලනවා නම් අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඉන්ද්‍රිය පහත් බල පහත් දියුණු කර ගැනීමට එහෙම නැත්නම් ඇති කර ගැනීමට යම්කිසි උත්සාහයක් දරුවා කියලා කල්පනා කරගන්න ඕන. සාමාන්‍ය ධර්ම ශ්‍රවණ ආනිසංසය කියලා කියන්නේ නිදිමතෙන් ඒක කොහොම හරි අහගෙන ඒ වෙලාවේ ඉඳගෙන ඉඳීම තුලින් ලැබෙන ආනිසංසයක් නෙවෙයි. මේකට ධර්මයට සිත යොදවීම තුලින් සුන්දුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවයි ධර්ම ශ්‍රවණය කරන්නේ නම් උපුත් මිහිරි සංගීත ආදී ලෝකේ විනෝද මාර්ග තිබෙද්දී මෙබඳු ස්ථානයකට පැමිණලා මේ ධර්ම ශ්‍රවණය කරන්න පැයක් ගත කරන්නේ අර කියාපු සුන්දුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැඹුරු ශ්‍රද්ධාවක් තිබෙන නිසායි. ඒ ශ්‍රද්ධාව අනුවගේ වීරියක් නිසා තමයි එක ඉරියව්වක ඉඳගෙන අමාරුවෙන් ඒ එක තැනකට නොයෙකුත් විදිහේ සිත විසිරෙන ස්වභාවවලින් ඉවත් කරලා සිත යොමු කරගෙන ඒකට අහුන්කම් දෙන්න පුළුවන්නේ ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තු වීරියනෝ. ඒ ඊළඟට ඒ වගේ සිත එකඟ කරගන්නකොට එතනින් මතුවෙන්නේ සතියයි සිහියයි. අසිහිය ඉවත් කළා සිහිය මතු කරගත්තා. සති සම්පජඤ්ඤේ ඒ සුළු වේලාව තුළ ඒක අහුන්කම් දෙනකොට ඊළඟට සමාධියක් ඇති වෙනවා. සමාධිය තුළ සුළු වේලාවක හෝ සිත තැන්පත් වෙනවා. අපට තිබෙන සද්ද ගැන අවබෝධයක් නැතිව මේ ධර්ම ශ්‍රවණයට සිත යොදනකොට එක්තරා සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තුලින් අර කවදාවත් පොතපත කොයිතරම් කියලා තිබුණත් නොයැටහුණු සමහර කාරණා අවබෝධ වෙන්න පුළුවන්. සියක් වර සියෝපු අසවපු දේවල් පවා හොඳට අර කියාපු ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය ඒවා දිනුනු වුණු අවස්ථාවෙ කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. පොතපතේ තිබුණු පමණින් අපිට තේරෙනව නෙවෙයි. පුස්තකාලය වලට ගිය පමණින් තේරෙනව නෙවෙයි. ලෝකයේ දේවල් දැක පමණින් තේරෙනව නෙවෙයි. ඒවා තේරුම් ගන්න අවශ්‍ය විදියට අපේ සිත් සතන් සකස් වෙන අවස්ථාවේ අපිට වැටහෙන්නේ. ඒ බව අපිට පේනවා මේ හැම දෙයක්ම. දැන් අර කියාපු අර විශාකාවගේ උපාසිකාවන්ට වෙරිමත හිඳෙන්න තරමට බුදු පියාණන් වහන්සේ අර ප්‍රාතිහාර්ය තුලින් ඇතිවරගත් සංවේගය නිසා වෙන්නේ නැති යම්කිසි ධර්ම අවබෝධයක් ලැබෙන්නට ඇත්තේ. පින් නැති අය නොවේ. අන්න ඒ වගේ අපි කල්පනා කරනවා අපි කවුරුත් අප ගත කරන ජීවිතවල ඒ නොයෙකුත් අඩුපාඩුකම් තිබුණත් මෙබඳු අවස්ථාවකේ තමන් ධර්මයට සිත යොමු කරලා ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය මතු කරගත්තා නම් ධර්මමය වැටහීම මේ අවස්ථාවල ඇති කරගන්න පුළුවන්. අපි ඒ විදිහට මේ අද දවසේ මේ වටිනා දවසේ පැයක් වටිනා ධර්මයකට බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් අනුව ගියේ ධර්මයකට ශ්‍රවණය කළා කියලා සතුටු වෙන්න. මේ තමන්ගේ චිත්තසංතානය තුල ජනිත වූ කුසල චේතනා සමූහයයි අපි මේ පින හැටියට මෙතන සලකන්නේ. මේ කුසල චේතනා සමූහය මේවා අනුමෝදන් වීමෙන් අනිත් අයටත් බෙදා ගන්න පුළුවන්. මේවා අනුමෝදන් වීමට සත්වයින් ලෝකයේ ප්‍රතිගුත් සිටිනවා, දුකට වැටිච්ච අය, ඊළඟට මේ නිවන් වල වටිනාකම තේරුම් ගත්ත අය, අන්න ඒ බඳු අය ගැන කල්පනා කළා. දැන් මේ අවස්ථාවේ අපි ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් අපි දෙපක්ෂයේම ප්‍රැක්ටිස් කරගත්තු මේ පුණ්‍ය සම්භාරය විශේෂයෙන්ම මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ප්‍රධාන මේ ස්ථානයේ අධිපීත දෙවි දේවතාවුන් ඇතුළු මේ හැම දෙනෙක්ම අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වී ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා, ශාසනයට දවට ආරක්ෂාව සසත්වා කියන මේ ප්‍රාර්ථනා ආශිර්වාදය ඇති කරන්න ඕනේ. ඒ වගේම අපගේ මේ පරලෝකීය ඥාතීන් ඇතුළු අවිචේ සිට බාහිර ග්‍රහ දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් පින් කැමැතිව නිවන් කැමැතිව සිටිත් නම් මේ හැම දෙනෙක්ම මේ අපගේ ධර්ම දේශනාව, මේ ධර්ම ශ්‍රවණය, මේ කුසල සම්භාරය අනුමෝදන් වී සගිතා තිග්මනින් මේ සියලු සංසාර දුකින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අපමි දියතුම් මමා මහණිවරුන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත්
කරගෙන මේ ගාථා ඉතාවතා චම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාමුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාමුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාමුන්තු සබ්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.